गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमक्कदं धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स මොනවද දැන් තවදුරටත් අපි කතා කළදී පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඇසිය විමසිය යුතු සාකච්ඡා කළ යුතු යමක් වේ නම් අපි ඒ ටික කතා කරලා වෙනසකට වෙනතකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එනිසා මේ පිළිබඳව තව මොනවද ගැටලු ප්‍රශ්න නොතේරෙන තැන් මොනවා හරි ඇති වුණා නම් අපි ඒ ටික කතා කරමු ඉස්සෙල්ලා. නාම රූප දැන් අපි දන්නවා කතමං චාවුසු රූපං චත්තාරෝ ච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං කිංච භික්ඛවේ රූපං වදේත මහණෙනි රූපේ කියලා කියන්නේ කුමකටද කුමන අර්ථයකින්ද විමසන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේම ඒ සඳහා පිළිතුරු දී වදාළේ සීතලෙන් උස්නේන් බඩගින්නෙන් පිපාසයෙන් නංස මකසවාතා තපතරින් සැප සම්පස්සා නම්පි මැසි මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් පත්තය ගෝනුසු සර්පාදීන්ගේ දෂ්ට කිරීමෙන් යමක් බිඳෙනවනම් වෙනස් වෙනවනම් ඒ බිඳෙන වෙනස් වෙන දෙයටයි රූප කියලා කිව්වේ. කේන රූපති රූපතේතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපණේ වන්නේ යමක්ද එයට රූප කියලා කියනවා. රුප්පණය කියලා කියනකොට බිඳෙන, වෙනස් වෙන, අනිත්‍යතාවයට පත් වෙන කියන අදහස. එතකොට බිඳෙන්නේ, වෙනස් වෙන්නේ, අනිත්‍යතාවයට පත් වෙන්නේ කුමකින්ද? සීතේන පිරුප්පති, උන්නේන පිරුප්පති, දිගච්ඡාය පිරුප්පති, පිපාසාය පිරුප්පති. සීතලෙන් බිඳෙනවා වෙනස් වෙනවා, උණුසුමෙන් බිඳෙනවා වෙනස් වෙනවා, බඩගින්නෙන් බිඳෙනවා වෙනස් වෙනවා, පිපාසයෙන් බිඳෙනවා වෙනස් වෙනවා. දන්සමක සමාතා තපසිරින් සපසම්පස්සානම් පිරුප්පති. මෙසි මදුරු පත්තේ ගෝණුස සර්පාදීන්ගේ බිදීමෙන්, දෂ්ට කිරීමෙන්, තැවරීමෙන් බිඳෙන වෙනස් වෙන දෙයට රූප කියනවා. එතකොට රූපය කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි හැමතිස්සෙම බිඳෙන වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත යමක් ඇද්ද, ඒකට අපි රූප කියලා කියනවා. දැන් නාම ධර්ම ගැන කතා කරනකොට පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර මේ ආදී වශයෙන් හැම හිතකටම සාධාරණ, හැම සිතකම උපදින, හැම හිතකම කිව්වහම කර්ම හිතෙත්, يعني කුසල අකුසල හිතකත්, අව්‍යාකෘත හිතකත්, විපාක හිතකත්, කුසල සිත්, අකුසල සිත්, අව්‍යාකෘත, විපාක කියලා සිත් බෙදෙනවානේ. මේ කොයි හිතකත් පහළ වෙන චෛතසික පෙළට කියනවා සබ්බ චිත්ත සාධාරණ කියලා. හැම සිතකටම සාධාරණ. පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර ආදී මේ චෛතසික ධර්ම ටික සෑම සිතකටම අයිති චෛතසික ධර්ම. කුසල හිතෙත්, අකුසල සිතෙත්, විපාක සිතෙත් යෙදෙනවා. එතකොට ඒ චෛතසික වලට වෙන වෙනම අනන්‍යතාවයක් තියෙනවා, වෙන වෙනම කෘත්‍යයන් තියෙනවා. අපි වේදනා කිව්වොත් විඳින බව, විඳින බව. සංඥා කියලා කිව්වොත් හඳුනන බව. සංඛාර කියලා කිව්වොත් විතර්ක කරන බව, හිතන බව, මෙනෙහි කරන බව. මනසිකාර කියලා කිව්වොත් ආවර්ජනය කරන බව, සිහි කරන්න පුළුවන් බව. දැන් අපිට මේ වෙලාවේ අපි මෙහෙම හිතුවොත් මට ශබ්ද නොඇසේවා, මම ශබ්ද අහන්න කැමති නෑ, මට ශබ්ද ඕනේ නෑ, මම නිහඬ බවටයි කැමති, එනිසා මම නිහඬව ඉන්නවා කියලා දැන් අපි නිහඬ බවට කැමැත්තෙන්, ශබ්ද නොඅසනු කැමැත්තෙන් වාසය කරනවා. ශබ්ද නොඇසී ඉන්නවද? මම මගේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ, ශබ්ද ගැටෙනවා. එතකොට කන සකස් වෙලා තියෙන්නේ, සෝතප්පසාදේ සකස් වෙලා තියෙන්නෙම බාහිරයෙන් යමක් ගැටුණොත් චිත්තජෛතසික ධර්ම උපදින විදියට විපාක වශයෙන්. ඒ අවස්ථාවේදී කුසල් අකුසල් යෙදෙන්නේ නැහැ. එහෙම යෙදුණොත් අකුසලයෙන් මිදිලා කාටවත් මේ ලෝකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කැමති වුණත් අකමැති වුණත්, කැමති ශබ්දද අකමැති ශබ්දද මොනවද කියන වෙනසක් නෑ, කනට ගැටෙනවා. දැන් හොඳට සංවේදී වුණොත් අපි වටපිටාවට, පරිසරයට අපි අර ඊයේ කතා කරපු ටිකත් එක්ක කනට කරන්න පුළුවන් උපරිම දේ මොකද්ද? අහන එක, ඇහෙන එක. දැන් අපි වටපිටාවට සවන් දුන්නු කනට ශබ්ද ගැටිලා සෝත විඥානේ ඉපදිලා ඇහෙනවා. කන ශබ්දයත් සෝත විඥානයත් ඇති කල්ලි ඇහෙනවා. ඇහෙනවා කියන තැනින් නතර වෙලාද ඒ ශබ්දය ඇහෙනකොටම තව දෙයක් වෙලා නැද්ද? ඒ ශබ්ද සංඥාවට අනුව, ඒ ශබ්ද සංඥාවට අනුව හඳුනගෙන නැද්ද? ඒ කුරුල්ලෙක්, ගිරවේ, මයිනෙක්, මොනරෙක්. දැන් ඇහෙනවට අතිරේකව තවත් යම සිදු වෙච්ච බව, සිදු වෙන බව පේනවනේ. දැන් කනට කුරුල්ල ගැටුනේ නැහැ. කනට ගැටුනේ ශබ්දනේ. දැන් කනින් වෙන්න ඕන ඇහෙන එකනේ. සෝත විඥාණයට පුළුවන් ශබ්දය දැනගන්න, ඇහුණු බව දැනගන්න. සෝත විඥාණයට බෑ කුරුල්ල ගැන දැනගන්න. ගිරව් ගැන, මයිනු ගැන දැනගන්න, මොනරු ගැන දැනගන්න බෑ. සෝත විඥාණය තියෙන්නේ අහන්න විතරයි. සෝත විඥාණයට පුළුවන් ඇසීමේ කුත්ති විතරයි. දැන් ඇහිමේ සීමාව ඉක්මවා ගිහිල්ලා නැද්ද? දැන් මේ ක්ෂණේම මේ ශබ්දයේ කන වැකෙනවත් එක්කම අපි හඳුනගෙන තියෙන කුරුල්ලෙක්. සමහර වෙලාවට ඒ කුරුල්ලා මයිනෙක්, ගිරවේ, ලේනෙක්. එයා ඉන්නේ අර පැත්තේ. දිශාවත් එක්කම හම්බ වෙලා නැද්ද? සමහර ලාට උමෙන් මේ වගේ සතේ. හරි ලස්සන කෙනෙක්. මහා අසුබ සතේ. දැන් ඒ සතා බලන්න එහැ අරින්න. ඒ හඬහන්න, කන හරවන්න. ඒ සතාව අල්ලලා බලන්න. දැන් බොහෝ තොරතුරු විස්තර ඒ ඔස්සේ ගලාගෙන එනවනේ. ඔන්න ඔය ටික තේරුම් ගන්න බලන්න. දැන් කනට ගැටුනේ ශබ්දයක්, කුරුල්ලෙක් නෙමෙයි. කනට ශබ්දය ගැටුනහම සෝත විඥානේ ඇති කල්හි ඇහෙන්න පුළුවන්. ඇහෙනවා කියනකොට ඒකට විශේෂණ නැහැ. ශබ්දයක් ඇහුණා. ඒක මිනිස්සෙක්ගේද, කුරුල්ලෙක්ගේද, කිරිල්ලෙක්ගේද, ලේනෙක්ගේද, මොනරෙක්ගේද, ස්ත්‍රියකගේද, පුරුෂයෙකුගේද, වාහනයකද, ඒ විස්තර ගන්න බෑ එතනට. ඇහෙනවම විතරයි. එතකොට දැන් ඔන්න ඔය කනට ශබ්දයේ ගැටෙනවා අපි කියවනේ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා මනසිකාර. ඔන්න ඔය ශබ්දයට අනුව ශබ්දයේ කනට ගැටෙනකොට සෝත ස්පර්ශයෙන් වේදනා සංඥා. එතකොට ශබ්ද සංඥාවක්, ශබ්ද සංඥාවක් වෙනවා. ශබ්ද සංඥා වෙනකොට අපි මේ සංඥාවට සලකුණු කරලා තියෙන්නේ හැමතිස්සෙම. අපි මේ සංඥාව එනකොටම මේ සංඥාව අහවලාගේ, අහවල් දෙයි, අහවල් කෙනාගේ. අපි කලින් ශබ්ද අහලා නිමිති අනුනිමිති අරගෙනීමේ වරදක් තියෙනවා. ඒ අනුව දැන් මේ සංඥාව එනකොටම මේ සංඥාවට නමගම තොරතුරු ටික එනවා. දැන් මම දෙල් කියලා කිව්වොත් යම් හැඩතලයක් හිතේ ඇඳෙන්නේ. අඹ කියනකොට ඊට වඩා වෙනස් වූ හැඩයක් හිතට එන්නේ නැද්ද? එනවා. ඇපල් කියලා කිව්වොත් ඊට වඩා වෙනස් වෙලා එනවා. දැන් මේ හඬක් ශබ්දයක් කනට ගැටුනේ, ගැටෙනකොටම ආපු සංඥාව, ආපු හැඩය ශබ්දයට අදාළ නැහැ. ශබ්දේ හැඩතල නැහැ. හැබැයි අපි ළඟ ඒ ශබ්දයට අනුව හැඩතලයක් හැදෙනවා. මොකද අපි ධර්මතා තුනක් එකිනෙකට බැඳිලා තියෙනවා. දැන් අපිට නම ගම ඇහෙනකොට සිහි වෙනකොට හැඩතලයක් මැවෙනවා. නම ඇහෙනකොට හැඩයක් මැවෙනවා. හැඩතලේ මැවෙනකොට නම සිහි වෙනව නේද? දැන් ඔය මැවුණු ඔය සංඥාව දැන් අපි කියපු වචනයට අනුව ඇහුණානේ. දැන් නිකම්ම ඉබේම මනසටම ඔය සංඥාව අරමුණු වෙනකොට දෙල් කියන අදහස උපදින්නේ නැද්ද? අඹ කියන නම අදහස උපදින්නේ නැද්ද? උපදිනවා. එතකොට දැන් අන්න සංඥාව එනකොට, හැඩතලයේ එනකොට තොරතුරු ටික සිහි වෙනවා. නම ගම සිහි, නම ගම සිහි වෙනකොට, ඇහෙනකොට, පේනකොට හැඩතලය සිහි වෙනවා. දැන් සමහර වෙලාවට ওই දෙකම නැහැ. වේදනාව සිහි වෙනවා. එහෙම නැත්නම් රසය, රස විඳීම, විඳීම සිහි වෙනවා. විඳීම සිහි වෙනකොටම මේ වින්දනය, මේ රසය අඹවල. දැන් වේදනාව සිහි වෙනකොට ඒත් හැඩතලය නම විස්තර ටික සිහි කර ගන්න පුළුවන්. වේදනාව සිහි වුණත් නම හා හැඩතලයේ විස්තර වෙන සිහි වෙනවා. හැඩය සටහන සිහි වුණත් ඒ නම හා එහි රස ගුණ සිහි වෙන. නම ඇහුණත්, නම සිහි වුණත් හැඩය හා රසය සිහි කර ගන්න පුළුවන්. මේ ටික එකට පවතිනවා. දැන් අර සංඥාව එනකොටම අපි ඒ හැඩතලය ගිරවෙග්ගේ, මයිනෙග්ගේ, ලේනෙග්ගේ, මොනරෙග්ගේ කියලා ලකුණු කරලා තියෙනවා. අන්න මානසිකාර. දැන් සිහි කරගන්න දේවල් ඇතුලේ තියෙන. දැන් අපි හිතමු දැන් අලුත්ම ශබ්දයක්, කවදාවත් අහපු නැති ශබ්දයක් කනට ගැටෙනවා. ශබ්ද සංඥාව උපන්නට දැන් තමන් ළඟ නෑ මුකුත් සිහි කරගන්න. මොකක්ද ඒ හඬය? දැන් සිහි කර බලනවා, අවුස්සල බලනවා, කසල ගොඩ අවුස්සල බලනවා. මොනවද, කවුද? මතක නැහැ. සිහි කරනවා. දැන් සිහි කිරීම මානසිකාරය සිද්ධ වෙනවා. සිහි කරගන්න දෙයක් ඇතුළත නැහැ. ඊළඟට අපි මොකද කරන්නේ? අහවල් කෙනාගේ ශබ්දේ වගේ, අසවල් අසවල් ශබ්දේ වගේ කියලා අපි දන්න දෙයකටම ඒක ගලප ගන්න. අන්න මේ කාර්යයන් ටික කෙරෙන්නේ නාම ධර්ම ටික. නාම ධර්ම ටික. දැන් අපි කිව්වා සිහි කළ දේ, ඒ කියන්නේ සිතපු විමසපු දේම විතර්කයට අනුවම විජානනය දැන ගැනීම වෙනවා කියලා. එතකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේ ටික වෙනමම ධර්මතා. ස්පර්ශ පස්සපච්චය වේදනා, පස්සපච්චය සංඥා, පස්සපච්චය සංචේතන. ඇහැ රූපයේ කන ශබ්දේ නිසා නෙමෙයි මේ. ස්පර්ශයෙන් එමෙති හේතුව ප්‍රත්‍ය කරගෙනයි මේ ටික හටගන්නේ. එතකොට දැන් නාම ධර්මයන්ද වේදනා සංඥාවට අනුව නාම ගෝත්‍රය, රසය, ගුණය, සැපය, දුක, මේ ආදී දේවල් සිහි කරගන්න පුළුවන් හැකියාව ඒ නාම ධර්මයන් තුළමයි පවතින්නේ. එතකොට දැන් මොනවා හිතුවත්, මොනවා මෙනෙහි කළත්, සිහි කළත් කුමක් දිහා බලාගෙනද? යං සංජානාති තං විතක්. සංඥාව දිහා බලලමයි විතක්. දැන් සංඥාව මිරිඟුවක්සේ. මිරිඟුව කියලා කියනකොට වතුර වගේම පේනවා. හැබැයි වතුර නෙමෙයි. වතුර වගේමයි පේන්නේ. වතුර නෙමෙයි. වතුර නැතිම තැනක වතුර වගේම පේනවා මිරිඟුව. එතකොට වතුර නැතිම තැනක වතුර වගේ පේන මිරිඟුවට රැවටෙන මුවා පිපාසයේ සංසිඳවා ගන්න වතුර හොයාගෙන කාන්තාරයට දුවනවා. පැන් නොලබාම පිපාසිතවම මුවාට මිය යන්න වෙනවා කාන්තාරයට. එතකොට මුවා කාන්තාරයට දිව්වේ නිකම්මද? නෑ, වතුර දැකලා. එයා වතුර කියලා දැක්කේ වතුර නෙමෙයි, වතුර වගේම පෙනුණු මිරිඟුව. දැන් සංඥාවයි මිරිඟුවට සමකලේ. දැන් බලන්නකො, පොල් කියනකොට, දෙල් කියනකොට මැවෙන හැඩතල, මිරිඟුව වගේ නෙමෙයිද? තියෙනවා වගේම, ඒවා වගේමයි. අරහෙ තිබුණ, අරහෙ තියෙන දේමයි කියන අදහසට මේනවා. මුවා රැවටෙනවා වගේම අපිත් රැවටෙනවා. මෙතන මේ සංඥාව බාහිර භෞතික දේමයි කියන මුලාවට එනවා. එතකොට තමයි අපි ඔළුව හරවන්නේ, බෙල්ල හරවන්නේ, නැගිටලා යන්නේ ඔතනින් ගත්ත දේත් එක්කනේ. එතකොට මුවා කාන්තාරයට යනවා වගේම අපිත් මෙතන රැවටිලා තමයි යන්න පටන් ගන්න. මොකද ඔතනට රැවටෙනකොට ඔතනට කරන විතර්කය අනුව දැනගන්නවා විඥානය. පොල්, පොල් තියෙන්නේ බාහිරේ, අහවල් තැන තියෙන්නේ. අන්න දැන් දකින්න ඇහැ උපද්දවන්න, ආයතන උපද්දවන්න වෙන ක්‍රියාවලියක් තියෙනවා. දැන් බලන්න මිරිඟුවට අහුවේ නැටි. මිරිඟුවට රැවටෙන මුවාට මොකක්ද වෙන්නේ? දුවගෙන ගියාට වතුර නම් ලැබෙන්නේ. දැන් අපි ඔය සංඥාවට මේ අහවල් දේය කියලා විතර්ක කරලා දැනගෙන, දැනගත්ත දේ තියෙනවා කියන අදහසෙන් අපි ගියොත් හම්බ වේද? මොනවද හම්බ වෙන්නේ? ඇහැට හම්බ වෙනවා වර්ණ සටහන. මේ ඔය සංඥාවෙන් අපි දැක්ක දේ හම්බ වෙනවද? නෑ, ඒක හම්බ වෙන්නේ නෑ. කනට නම් ශබ්ද මාත්‍රය, නාසයට නම් ගන්ධ මාත්‍රය, දිවට නම් රස මාත්‍රය, කයට නම් ධාතු මාත්‍රය. මිරිඟුව හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි හැමතිස්සෙම හොයාගෙන යන්නේ මිරිඟුව. මිරිඟුව පස්සේ අපි යන්නේ. ගිහිල්ලා අපි යන්නේ මෙහි සංඥාවට විතර්ක කරලා දැනගන්නවා. දැනගෙන වතුර කියන අදහසටම ඇවිල්ලා වතුර හොයාගෙන යනවා වගේ අපි අහවල්දේ කියලා දැනගෙන දැනගත්ත දේ බලන්න ඇහැ අරිනකොට මේක හම්බ වෙන්නේ නැහැ. වෙන දෙයක් හම්බ වෙනවා. අපි හොයන දේ හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට මිනිසෙක් කියන අදහස ඉදලා මිනිස්සයව බලන්න හැරියොත් මිනිසෙක් ඇහැට පේන්නේ කවදාවත්? ඇහැට පේන්නේ වර්ණයම විතරයි. යමක ගඳ සුවඳ බලන්න නාසය අවදි කළොත් උපාදාය වූ ගන්ධ රූපයමයි හම්බ වෙන්නේ. රසය විඳින්න දිව අවදි කළොත් රසය හම්බ වෙනව මිස වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට සත්වයක් පුද්ගලයෙක් කියලා දැනගෙන ගිරවෙක් මයිනෙක් කියලා දැනගෙන එහෙම නැත්නම් දෙල් පොල් කියලා දැනගෙන දැන් දැනගත්ත දේ අල්ලලා බලන්න ඕන කියලා අත තිබ්බෝ. දෙල් පොල් කොස් සත්වයේ පුද්ගලයෝ අතට අහුවෙනවද? අතට අහුවෙන්නේ ධාතු. හොයාගෙන ගිය දේ හම්බ වෙන්නේ නැහැ කවදාවත්. මෙන්න මේ වෙනස තමයි තේරුම් ගන්න ඕනේ. මේක තමයි හොඳට හිතට වුරු කර ගන්න ඕනේ. මොකද දැන් අපි මෙහෙන් දැනගන්නා නාම ධර්මයන්ට සංඥාවටම විතර්ක කරලා ඇති කරගත දැනගැනීම මාත්‍රයක් තියෙන්නේ. දැන් මේක සජීවී කරගෙන මේක තියෙනවා ඉන්නවා කියලා බලන්න බාහිර ලෝකයට එහෙකනාසයේ දිවකය උපද්දවගෙන ආවත් එහෙන් හම්බ වෙන්නේ නැහැ ඒක. ඇහැටනම් වර්ණ, කනටනම් ශබ්ද, නාසයටනම් ගන්ධ, දිවටනම් රසය, කයටනම් පහස. ඒ කියන්නේ ඇහැට පේන අල්ලලා බලන්න පුළුවන්, ඉඹලා දිව ගාලා බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, සැප දුක් විඳින්න පුළුවන් දේවල් ලෝකෙන් හම්බ වෙලත් නැහැ. හම්බ වෙන්නෙත් නැහැ. එතකොට අපි රූප පැත්තෙනුත් තියෙන්නේ සතර මහා ධාතු උපාදාය රූපේ පමණක්ම හමු වෙන බව විතරයිනේ. ඒවත් එක එක ආයතනෙට එක එක කොටස් හම්බ වෙන. ඔක්කොම ටික එකට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බාහිරයෙන් පංච ආයතනෙට එහැට කනට නාසයට දිවට කයට සතර මහා ධාතුව හා උපාදාය රූප විශේෂ වෙනවා. වෙන මුකුත්ම කවදාවත් ඇහැට කනට නාසයට දිවට කයට හම්බ වෙලා නැහැ. ඉරහඳ, ගස් ගල්, යාන වාහන, ස්ත්‍රී පුරුෂ, ගහ වැල, කොළ මල් මේවා හම්බ වෙලා නැහැ. හම්බ වෙලා තියෙන්නෙම ඇහැට නම් හැමදාම වර්ණ සටහන විතරයි. ඒක ඉර දැක්කා කිව්වා, හඳ දැක්කා කිව්වා, ගහක් දැක්කත්, වැලක් දැක්කත්, මලක් දැක්කත්, ස්ත්‍රියක් දැක්කත්, පුරුෂයෙක් දැක්කා, ගියත් දොරක් යන වාහනයක් දැක්ක කියන සම්මතයට ආවත් ඇහැට පෙනිලා තියෙන්නේ වර්ණ සීමාව එහාට ගිය මුකුත් පෙනිලා නැහැ. නාසයට ගන්ධයම විතරයි වෙන මුකුත් හම්බ වෙලා නැහැ. දිවට රසයම විතරයි වෙන ඉන් එහා දෙයක් හම්බ වෙලා නැහැ. කයට තද ගතිය, මෘදු ගතිය, සීතල උණුසුම විතරයි ඊට හාඩ දෙයක් අතින් අල්ලලා නැහැ. දැන් අපි ස්ත්‍රියක් වැල්ලුවා, පුරුෂයෙක් වැල්ලුවා, ගෙඩියක් ඇල්ලුවා, මලක් ඇල්ලුවා, ගහක් ඇල්ලුවා කියලා කියන තැනම තියෙන්නේ රැවටීමක්. මොකද අතට ඒ හැම තැනකම අහුවෙලා තියෙන තද ගතිය, මෘදු ගතිය. එක්ක තද ගතිය, එක්ක මෘදු ගතිය, එක්ක සීතල, එක්ක උණුසුම. දැන් අපි ඒකට එක එක පඤ්ඤාප්ති, එක එක නමින් පනවගෙන තියෙනවා. දැන් අපි තේරුම් ගත්තානම් බාහිරයෙන් මෙන්න මෙච්චරයි, ආධ්‍යාත්මික පැත්තෙන් මේ ස්පර්ශපත්තෙන් හටගත්ත වේදනා සංඥා සංකාර මනසිකාර ආදී මේ චෛතසික ධර්ම ටික, මේ චිත්ත ගති ටික, මෙන්න මේ වේදනා සංඥා සංකාරය ස්පර්ශය පත්තිය කොට පවතිනවා. ස්පර්ශය ස්පර්ශ ආයතන හේතු කොටනි අටගත්තේ. එතකොට දැන් රූප පැත්තෙත් සත්ත පුද්ගලාත්ම යමක් කෙනෙක් දෙයක් කියන්න හම්බ වුණේ නෑ. මේ පැත්තෙත් තියෙන වේදනා සංඥා සංකාර නාම ධර්ම ටික සිතුවිලි මාත්‍ර සිතුවිලි ටික. එතකොට මේ බඳු අනාත්ම හේතු ඇති තැනක මේ සංඥාවට විතර්ක කරලා ප්‍රඥප්තියක් අට ගන්නවා. එයි අපි මේකට අහවල් දෙයි, මේක අහවල් දෙයි, මේක අහවල් දෙයි කියන මානසිකාරයට අනුව හිතන්නේ. ඒ හිතපු හිතපු විදිහට දැනගන්න. එතකොට විඥාණය දැන ගැනීම මාත්‍රේ හිතපු විදිහට හිතුවේ සංඥාවට. දැන් දැන ගැනීම මාත්‍රයක් මේ සංඥාවට මෙහෙම හිතලා මෙහෙම දැනගත්තා. දැන් අපි ඒ දැන ගැනීම රූපේද අනාත්ම බව, නාම ධර්මද අනාත්ම බව, අනාත්ම හේතු ඇති තැනක අනාත්ම වූ දැනගැනීම මාත්‍රයක්ම වූ බව නුවණට විශ්ේ කරගන්න පුළුවන් වුණොත් අපට කිසි ගැටලුවක් නැහැ, කිසි දෝෂයක් නැහැ. හැබැයි අපි හැමතිස්සෙම මේ සංඥාවට විතර්ක කරලා දැනගන්නේ. හැබැයි අපි සංඥාව අරහෙ තියෙන තිබුණු දේ කියන අදහසින් නම් මේ දැනගැනීමට ආවේ. නාමයේ නාමයේ හැටියට දැන නොසිටියෝ, නාමයේ බාහිරයේ තියෙන දේ හැටියට නම් බැලුවේ. දැන් මේ දැනගත්තේ බාහිරයේ තියෙන දෙයක්, තිබුණු දෙයක්, ඉන්න අයෙක්, ඉන්න කෙනෙක් කියන අදහස නොවේද? ඒ එනකොටම ඇහෙන් බලන්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන්, සිප ගන්න පුළුවන්, දිව ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, සැප දුක් විඳින්න පුළුවන් කෙනෙක් දෙයක් බවට පත් වෙනවා. අන්න දැන් ආපහු මේ විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූප ඇහැ උපදිනවා. ඒ දේ බලන්න ඇහැ උපදිනවා, ඒ දේ අහන්න කන උපදිනවා, ඒ දේ විඳින්න නාසය, ඒ දේ ඒ රස විඳින්න දිව උපදිනවා, ඒ පහස ලබන්න කය උපදිනවා. අන්න කර්ම කෙලෙස් කුසල අකුසල යෙදෙනවා. ඒ දේ විඥාන පච්චය නාම රූප. දැන් අපිට මේ නාම රූප පත්‍ය කරගෙන සංඥාවටම විතර්ක කරලා දැනගත්වා කියන දැනගැනීම මාත්‍රය තුල රැඳෙන්නේ නැති හැම වාරයකම බාහිරයට ගිහිල්ලා. දැන් අපි කායානුපස්සනාවෙන් උත්සාහ කරන්නේ මේ සංඥාවට විතර්ක කරලා දැනගන්න දේ බාහිරයෙන් ගියාට හම්බ වෙන්නේ නැහැ. බාහිරයෙන් ඇහැට හම්බ වෙන්නේ මෙච්චරමයි. සත්වයේ පුද්ගලයේ හැට පින්ලා නැහැ කවදාවත්. ගස් ගල් ඉරහඳ ඇහැට පින්ලා නැහැ. වර්ණේ හැර යම පින්ලා නැහැ. මෙහෙන් තියනවා කියලා ගියාට කවදාවත් නාසයට ගන්ධයක් මිස මල් හම්බ වෙලා නැහැ, හඳුන් කුරු හම්බ වෙලා නැහැ නාසයට. කැවුම් කුකිස් හම්බ වෙලා නැහැ. ගන්ධයක් විතරමයි. මෙහෙන් රස තියෙන්නේ ගෙඩිවල කියලා ගෙඩියේ රස හොයාගෙන ගියාට ගෙඩියේ නෙමෙයි රස තියෙන්නේ. ඒක වේදයිසකයක්. එහෙන් හම්බ වෙන්නේ ස්ත්‍රීකගේ පුරුෂයෙකුගේ තව කෙනෙකුගේ වෙනත් දෙයක පහස විඳින්න කියලා ගියාට හම්බ වෙන්නේ තද ගතිය මුදු ගතිය විතරයි. එතකොට අපි මෙහෙන් රැවටිලා එනකොට මෙහෙන් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන අදහස තහවුරු කරන කායානුපස්සනාව. ඊළඟට නාම ධර්මයන් හම් වෙන තැන මේ බාහිරේ තියෙන තිබුණු දෙයක් නෙමෙයි, බාහිරේ තියෙන්නේ සතර මහා ධාතු උපාදාය රූප. මේ එහෙ තියෙන දෙයක් ගැන හිතලා දැනගන්නවා නෙමෙයි, මේ සිතුවිලි සංඥාවටම විතර කරලා මෙහෙන් දැනගන්නවා කියන අදහස නාම පැත්තෙනොත් නැවත නැවත විමසා බැලීම තුළ නාම රූප දෙක විමසා පිරිසිඳ දකින්නට කරන උත්සාහය තුළ අපි එක පැත්තකින් මේ සංඥාවට විතර්ක කරලා දැනගන්නවා, හැබැයි දැනගත්තේ මේ සංඥාවට විතර්ක කරලාමයි කියන අදහසේ පිහිටනවා එක පැත්තකින්. ඊළඟට මෙහෙන් මුලා වෙලා එහෙ යන්න ගියත් දැන් නුවණක් අවබෝධයක් තියෙනවා එහෙම රූප ලෝකේ නැහැ කියලා. ඇහැට හම්බ වෙන්නේ මෙච්චරයි. මෙහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. කනට නාසයට දිවට කයට හම්බ වෙන්නේ මෙන්න මේ 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 විදිහේ ප්‍රමාණයක්. කොහොම දේවල් හම්බ වෙන්නේ නැහැ කියන. එහෙ මුලාවටපත් වෙලා යන්න තියෙන ගමන එහෙන් වළක්ව ගන්න. එතකොට මේ පැත්තයි මේ පැත්තයි දෙක සසඳමින් ගලපමින් කරන උත්සාහය තමයි කායානුපස්සනාව වෙන්නේ. එතකොට නාම ධර්ම සී වෙලා නාම ධර්මයන්ට විතර්ක කරලා මෙහි දැනගන්නවා, දැනගත්තේ බාහිරයයි කියන මුලාව අපට දැනට තියෙනවා. ඒ නිසා අපි බාහිරේ ඇහැ කන නාසය දිව කය අවදි කරගෙන එවෙන් සැප දුක් විඳින්න යනවා. මේ මුලාවනේ දැන් දුරු කරන්න ඕන. උතන්ට ගියාමනේ අවිජ්ජා දෝමනස්ස ලෝකේ හම්බ වෙලා තියෙන්නේ. දැන් විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමන ඔය ලෝකේ අතාරින්නයි ඕන. එතකොට අපි එක පැත්තකින් මේ නාම ධර්ම සංඥාවටම විතර්ක කළා මෙහෙ දැනගන්නවා කියන අදහසත්, සංඥාව කියන්නේ බාහිරේ තියෙන දෙයක් තිබුණු දෙයක් නෙමෙයි. මිරිඟුවට රැවටෙන මුවාසේ මේ මිරිඟුවට රැවටුනොත් නැති තැනක ඇති බවට පේන මේ දේ හොයාගෙන ගියාට කවදාවත් හමු නොවන බව ඒ උපමාවලින් හඳුනාගෙන නැවත නැවත මේ නාම රූප දෙපැත්ත පිළිබඳව ඒ පැත්තේ සත්වය පුද්ගලය ගස් ගල් ඉර හඳ යාන වාහන නැ මේ පැත්තේ වේදනා සංඥා සංකාර සත්වය පුද්ගලය ගස් ගල් ඉර හඳ යාන වාහන නැ. හැබැයි මේ බඳු අනාත්ම හේතු ඇති තැනකට සංඥාවට විතර්ක කරලා සත්වයේ පුද්ගලයේ කෙනෙක්ගේ යානාවක්ය ගහක්ය වැලක්ය මලක්ය කියන සංඥාවට විතර්ක කරලා දැන ගැනීම මාත්‍රය වෙන්න පුළුවන්. එතකොට අපි විඥාන මාත්‍රයේ පඤ්ඤප්තියක් හැටියට තියෙන දෙයක් හෝ තිබුණු දෙයක් නොවේ නාම මාත්‍රයක් කියන තැනින් වෙන් කරගත්තා. මේක බාහිරයෙන් හම්බ වෙන්නෙත් නෑ, නාම පැත්තෙන් අහුවෙන්නේ නෑ. දෙපැත්තෙම නැති දෙයක් කියන තැනට ඒක ශූන්‍ය කළොත්, හිස් බවට පත් කළොත් අන්න අපට ඇලෙන්න, ගැටෙන්න, මුලාවට පත් වෙන්න, සැප දුක් විඳින්න, ඇහැ කන නාසය දිවකය අවදි කරගෙන ඇසුරු කරන්න ලෝකයක් හම්බ වෙන්නේ නෑ. චක්කුං ලෝකේ, සෝතං ලෝකේ, ගහණං ලෝකේ, ජීවහා ලෝකේ, කායෝ ලෝකේ, ඔය ලෝකේ හම්බ වෙන්නේ. ඒ ලෝකේ හම්බ නොවුණු අවිද්‍යාව දෝමනසයට යන්න විදිහකුත් නැහැ. මොන විනේ ලෝකේ අවිද්‍යාව දෝමනසක්. ඒ ප්‍රමාණයට එතකොට සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දැන් කාම වශයෙන් ඒ හිත කවදාවත් කෙලෙසෙන්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස පහස විසේ හිත කෙලෙසෙන්නේ නැහැ. දැන් ඒ ලෝකයෙන් අතහැරුණා. ඒ ලෝකේ අතහැරුණ නිසා හැඳීම් වැළපීම් කවදාවත් එන්නේ නැහැ. අනාගාමී වෙලා සුද්ධාවාසයේ උපදිනවා අඬන්න වෙන්නේ. එතන කායික මානසික දුක් දුම්නසු නැහැ. මාර්ගඵල තුනක් ලැබලා තියෙන සෝවාන් සකදාගාමි අනාගාමි. නිවන එපමණකට සාත් වෙලා තියෙන තව ඉතිරියක් තියෙනවා. එතකොට මේ ප්‍රමාණය කායानुපස්සනාව තුල පිරිසිදු දකිනවා. මේ නාම රූප දෙක පිළිබඳව විමසීමේ උවමනාව තියෙන එතනට. ඒක තමයි මේ කලේ. ගැන මේ දෙක දැන් අපට හැමතිස්සෙම නාමයේ හම්බ වෙනකොට දැන් අර නම වචනය ඇහෙනකොට සංඥාවම වෙනවා. සංඥාවට නම සී වෙනවා. නම සී වෙන්නෙම අරහේ තියෙන තිබුණු අතින් අල්ලන්න පුළුවන්, ඇහෙන් බලන්න පුළුවන්, ඉඹලා දිව ගාලා බලන්න පුළුවන්, රස විඳින්න පුළුවන්, සැප විඳින්න පුළුවන් කියන මට්ටමකින් බාහිර ලෝකේ හම්බ වෙනවා. මේ දෙකේකට පැටලලා තියෙනවා. රූපය ඇහැට ගැටෙනකොටම අපට සත්ව පුද්ගලයෝ ඉන්නවා තියෙනවා කියන තැනට ඇවිල්ලා නාම ධර්ම ටිකටද මූලා වෙලා. දැන් නාම රූප දෙක එකට ගැටලමින් තමයි අපි මේ හපංකම කරන්නේ, මේ මෝඩකම කරන්නේ. එතකොට දැන් අපි වෙන් කරගන්න හදන්නේ හැමතිස්සෙම මෙන්න රූපේ පැත්ත. මේ පැත්තේ මෙච්චරයි තියෙන්නේ. ඇහැට නම් එතකොට ඇහැ අණුව බලනවා. කන අණුව බලනවා, නාසය අණුව බලනවා, දිව අණුව බලනවා, කය අණුව බලනවා. මෙච්චරයි ඒ ආයතනයට හම්බ වෙන්නේ. මේ ආයතනයේදී වෙන ආයතනයකට, වෙන ආයතනයකදී මේ ආයතනයට ගලපන්න බෑ. මේ ආයතනයට ලැබෙන සීමාව ඒ ආයතනයට විතරයි. වෙන ආයතනයකින් දැන් රූපය ඇහැටම විතරයි, වෙන එකකින් බෑනේ. පේනවා විතරයි. අපි සිනමා තිරයේ පේනවා චිත්ත හාත්පස් පරිසරය දර්ශනයක් පේන ලෝකයක්ම පේනවා. හැබැයි ඒ පේන දේ වෙන කිසිදු ආයතනයකින් පරිහරණය කරන්න පුළුවන්ද? ඇල්ලුව තිරේ යහුවෙන්නේ. නහයලංකලෝ තිරේට අයිලං කරන්න. දිවයංකරෝ තිරේට අයිලං කරන්න. ඒක තියෙනේවා පේනේවා දිවලං කරන්න බෑ. ඒ තියෙනේවට නාහිලං කරන්න බෑ. ඒ තියෙන පේනේවා අල්ලන්න බෑ. පේනවන්ට එතකොට ඒක හැටම විතරක්ම විෂයෝ සීමාව. අතට දැනෙන තද ගතිය, මෘදු ගතිය, සීතල උණුසුම කයටම විතරක්ම විෂයෝ සීමාවක් නේ. ඒක හැට පේනවද? කනට ඇහෙනවද? නාසයෙන් දිවෙන් දැනගන්න පුළුවන්ද? දිවට දැනෙන රසය දිවටම විතරයි. රසය අල්ලන්න බෑනේ. බල බලන්න බෑ. දිව ගාලා බලන්න බෑ. රසය හැට පේන්නේ. ඒක දිවට විතරයි. ගන්ධය නාසයටම විතරයි. වෙන කිසිදු ආයතනයකට විෂය වෙන්නේ නැහැ. එතකොට අපි ওই ටික වෙන් කරගත්තාම රූපේ පැත්තෙන්, රූපේ පැත්තෙනුත් තියෙන නානත්වය. මේකට පේන දේ මේකට අහුවෙන්නේ නැහැ. මේකට අහුවෙන දේ මේවට අහුවෙන්නේ නැහැ. දැන් අපට රූපය අහුවෙලා තියෙන්නේ මිත්‍යාව තුළ. දැන් බිත්තිය ඇහැටත් පේනවා. බිත්තිය ළඟට ඇවිදගෙන යන්නත් පුළුවන්. බිත්තිය අල්ලලා බලන්නත් පුළුවන්. ඉබල බලන්නත් පුළුවන්. දිව ගාලා බලන්නත් පුළුවන්. බිත්තිය ගැන හිතන්නත් පුළුවන් කියන මට්ටමකින් නම් ඒ කියන්නේ විත්‍ය කියලා එකක් තියෙනවා. ඒක මේ සකල විද ආයතන වලින් පරිහරණය කරන්න පුළුවන් එකක්. එතකොට දැන් විත්‍ය කියන සංකල්පය අපි බිඳින්න නම් අපට තියෙන්නෙම ඇහැට පේන සීමාව මෙච්චරයි. ඒක වෙන කිසිදු ආයතනයකට හසු වෙන්නේ නැහැ. කනට නාසයට දිවට කයට හමු වෙන සීමාව මෙච්චරයි. ඒව වෙන කිසිදු ආයතනයකින් ඇසුරු වෙන්නේ නැහැ, ඇසුරු කරන්න බෑ. එහෙනම් අපිට ඉබේම හම්බ වෙනවා බිත්‍ය කියන්නේ බොරුවක් කියන පඤ්ඤප්තියක් කියන එක. බාහිරයෙන් එහෙම එකක් නැහැ. බාහිරයේ තියෙන්නේ ඇහැට මෙන්න මේවා, කනට මේවා, නාසයට මේවා, දිවට මේවා, කයට මේවා කියලා දැන් අපි දන්නවා. බිත්‍ති නැහැ එහි හම්බුනේ. දැන් ඒ පැත්තේ බිත්‍තියක් නැද්ද? දැන් අපි නැහැ කියලා එතන නතර කරන්න. එහෙනම් අපි බලන්න ඕන නාම පැත්තේ තියෙනවද කියලා. නාම ධර්ම තුල ඒවා තියෙනවද කියලා බලන්න එපේ. දැන් ඒ පැත්තේ බලනකොට එහෙ තියෙයිද? එහෙනම් අපිට හම්බ වෙනවා සංඥාවට විතර්ක කරලා ගත්ත පඤ්ඤප්ති මාත්‍රයක්, විඥාන මාත්‍රයක් වෙනවා බිත්‍ය කියන දැනගැනීම මාත්‍රය. නාමයට අයිතිත් නැහැ, රූපයට අයිතිත් නැහැ. එතකොට නාම රූප දෙක වෙන් කළොත් මේ විඥාණයට, මේ පඤ්ඤප්ති මාත්‍රයට පිහිටන්න, පැලවෙන්න තැනක් නැහැ. ඒක බොල් වෙනවා. ඒක හිස් වෙනවා. විඥානේ වැඩෙන්න තැනක් නැහැ. ඒක තමයි අපි මේ කායානුපස්සනාවෙන් නාම රූප දෙක විමසමින් කළ යුත්තේ. මෙන්න මේ කාර්ය, මේ කෘත්‍ය වෙන විදිහට. පළමු කාරණාව තමයි ඒ ඒ ආයතනයන්ට ගැටෙනකොටම සංවේදී වෙන්න පුළුවන් තැනක මනස පැවැත්වුවොත් එහෙන් මෙහෙන් එන පණිවිඩ ටික ඔක්කොම එනවනේ නේද? ඒ නිසා අපි අර නිමිත්ත කියන එක තන සති නිමිත්ත කියන එක හොඳට හඳුනාගෙන එහි පිහිටන්නට උත්සාහ කළාම දැන් අර මෙහෙන් එන තරමකින් අරමුණු ගලාගෙන එන වේගය උගා කඩු කර ගන්න පුළුවන්. එතකොට දැන් අපිට ශබ්දයක් ඇහුණාම ඇහුණා. දැන් ඒ ඇහිම අවසන්. දැන් සිතින් සිහි කරගත්ත මේ සංඥා සංකාර උස්සනේ දැන් එහාට යන්නේ. දැන් ඒ ටික කනට හෝ ශබ්දයට හෝ විඥාණයට හෝ ඇසීමට අදාළ දෙය නෙමෙයිනේ. බාහිරයට සම්බන්ධ දෙයක් නෙමෙයිනේ. දැන් තමන් මේ නාම ධර්ම ටිකත් හඳුරනවා නම් මේ ටික සිහි කරලා මෙහෙ දැනගන්නකොට එහෙ මෙරිලා එහෙත් නිරුද්ධ වෙලා, මෙහෙත් නිරුද්ධ වෙලා.
ඒ විදිහට සති නිමිත්තේ හිත තියලා එන ආරමුණට.
ඔව්, මොකද සති නිමිත්තේ පිහිටන්න උවමනාව තියෙන්නේ නැත්නම් අපි ආරමුණ විදර්ශනා කරන්නෙත් යම් තැනක තියනවා කියන අදහසකට ඇවිල්ලා. දැන් අපි හිතමු ගුරුලෙක් නම් අපි බාහිරේ ඉන්නවා කියලා බාහිරයට අවධානය යොමු කරලයි ඒ විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ එහෙ තියනවා කියන තැන බාරගෙන ඉවරයි. එතකොට එහෙට නොගෙහින් මෙතන ඉඳගෙනයි ඒක කරන්නේ.
එන ශබ්දය ඇහුණා නිරුද්ධයි එතනින් පස්සේ මානසික චිත්ත චෛතසික ධර්මතාවයකින් තමයි මේ
සංඥාවට විතර්ක කරලා දැනගන්න
කියන ටික මෙනෙහි කරන කර
ඔය එතකොට ඒක නාම ධර්ම නේද ඒක බාහිරයට අදාළ දේ නෙවෙයි නේද එතකොට මෙහි සත්වය පුද්ගලයෝ කුරුල්ලෝ මෙහි යෙදෙන්නේ නෑ නේද මේ සත්වයක් කියන පුද්ගලයෙක් කුරුල්ලෙක් කියන දැනගැනීම මාත්‍රයක් විතරක් ඇති වෙන්න පුළුවන්
කියලා ඒ විදිහට පුළුවන් තරම් කාලයක් පිටට
බාහිරයට නොයන්න බාහිරයට යන්න ගියත් එහි ගියත් එහෙන් කුරුල්ලෝ හම්බ වෙන්නේ නෑ ඇහැට හම්බ වෙන්නේ මෙච්චරයි කුරුල්ලෙක් හම්බ වෙන්නේ නාසයට හම්බ වෙන්නේ මෙච්චරයි කුරුල්ලෙක් ගඳ සුවඳ හම්බ වෙන්නේ
සමුදුරට විස්තර කර කර
විස්තර කර කර හිතට උරු කරන පුරුදු කරන ඔව් ඇත්තටම ඒක අනු පිළිවෙලින් ගන්න මේක එක පාරටම බාහිරේනොත් ආධ්‍යාත්මික පැත්තෙන් මුද වෙලා මේ අලුත්ම තැනකට එහෙම කෙනෙකුට ගන්න බෑ ඒක තමයි අපි අර කය හිත පුහුණු කරනවා කියන අර මුල සුදුසුකමයි එතකොට අපි බාහිරේ තුලම බාහිරේ පුරාවට විසිරෙන ගතිය වළක්ව ගන්න බාහිරේම නිමිත්තක් උදව් කර ගන්න ඒකෙන් හොඳට උරු කරලා ආධ්‍යාත්මික කයට කය තුලත් විසිරවනවා එහෙම කරලා කරලා තමයි මේ වගේ තැනකට ගන්න සුදුසු වෙන්නේ ඒ කියන්නේ මෙහෙමයි ඒක ලොකු දෙයක් නෙමෙයි දැන් අපිට උතන වාඩි වෙලා ඉන්නකොට දැන් බුදු පිළිමේ පේනවනේ උතන දැන් අපි ওই බුදු පිළිමේ කියන එක දැන් උතනින් බැලුවොත් අව බොහෝ හාත්පස දේ පේනවනේ දැන් අපි බුදු පිළිමේ තනි කර දැන් ওই බිත්තියට සුදු බිත්තියට සීමා වෙන විදියට තබා ගත්තොත් දැන් අපිට පිළිමෙන් එහාට අමුතු විචිත්‍ර දර්ශන නැනේ නෑ එතකොට ඒ වගේ තැනක අපි අපට ඉදිරියෙන් අපට වාඩි වෙන ඉරියව්වට ඔළුව උඩට නමන්නෙත් නැතුව පහළට හෙලන්නෙත් නැතුව ඍජුව පේන ප්‍රමාණයෙන් තියාගෙන දැන් අපි දැන් අපේ සිත බාහිර විවිධ අරමුණු සිහි කරගෙන සිහි වෙවි දුවන්න පුළුවන් ඉඩක තියෙන දැන් අපි මේ බුදු පිළිමේ දිහා බලාගෙන සමුදුන නලල දෙනෙත ඒ පිළිමේ උඩ ඉඳලා පහළට පහළ ඉඳලා උඩට ඇස යොමු කරගෙන බුදුගුණානන්තයි ආදී වශයෙන් මොකක් හෝ වචනයකුත් ඒකට විතර්කයකුත් යොදාගෙන එහැ අරගෙන ඒ දෙස බලාගෙන උඩට පහළට දැන් ඒ තුළ අපි එක්තරා උපායක් කරලා තියෙනවා හිත තව බොහෝ තැන්වලට යන්න තිබෙන හිත එක තැනක නතර කරලා තියෙනවා ඒකත් කෙලෙසෙන කිලුටු වෙන අරමුණක් නෙමෙයි එතකොට දැන් අපි එතනත් අර අපි ගියා වේගයෙන් ගුවන්නේ එතකොට හිත යම් ප්‍රමාණයකට එතනට හුරු වෙනකොට අර බාහිරයට යන්න තියෙන කැමැත්ත ටික ටික අඩු වෙනකොට හිතේ කලබල ගතිය අඩුයි අඩු වෙන්න අපි කිව්වා අර රඳව එක තැනක රඳවන කාලයේ තප්පරයකින් දෙකකින් තුනකින් හතරකින් වැඩි කරනවා එහෙම වැඩි කර කර බලන්න පුළුවන් කියලා කියන දැන් හිත බාහිරයට දුවන්න තියෙන උමනාව අඩු වෙලා ටික දැන් ඔන්නෝය විදිහෙන් අර කාලේ එක තැනක රඳවන කාලයේ හිමින් හිතටත් නොදැනෙන්න පුරුදු කර ගන්න. එහෙම පුරුදු කරගත්තාම දැන් ඔන්න අපට බුදුහාමුදුරුවන්ගේ දෙනෙත දිහා සෑහෙන වෙලාවක් බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ මුහුණම අරමුණු කරගෙන යම් වෙලාවක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ මුළු සිරුරම එකවර අරමුණක් හැටියට අරගෙන සෑහෙන වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ඒ බලන් ඉන්න පුළුවන් කියන්නේ මොකක්ද? හිත දැන් දුවන gati අඩු වෙලා. එතනදී දැන් අපි බලලා හොඳට හුරු කරගෙන ගියාම දැන් ඇස් දෙක පියාගත්තාම අර බුදුරුව හිතන දර්ශනය දැන් ඒක තමන්ගේ ඉදිරියෙන් තියෙනවා වගේම හිතාගෙන අර විදිහේ මූඩට පහලට උඩට පහලට එහෙම ටිකක් බලලා මේ බුදුරුව නොමැකී අපට විනාඩියක් තියාගන්න පුළුවන් කියන්නේ අපේ හිත විනාඩියක් එකඟ වෙලා සමාධිමත් වෙලා ඒකාග්‍ර වෙලා ඒක අපිට දෙකක් තුනක් හතරක් පහක් කරගත්තු ලොකු ජයග්‍රහණයක්. එතකොට දැන් ඔන්න අපි ඒ අරමුණේ නිමිත්තේ හිත පිහිටෙව්වා. එක්තරා විදිහක සමාධියක් ඒක. සෙනික මොහතකට දැන් විසිරෙන්නේ නැති ඒකග්ගතා කියලා කියන එකට. එකම අරමුණක පිහිටලා. නානාවිද අරමුණු වලින් මිදිලා. දැන් ඒක දිහා බලාගෙන හිටියොත් ඒ දැන් කසින මණ්ඩලයක ස්වභාවය තමයි අපි කසිනයක් හදලා කසිනේ දෙස බලාගෙන දැන් පඨවි කසිනම් පඨවි කියලා අර බුදු පිළිම දිහා බලාගෙන හිටියා වගේ ඒ වලල්ල ඒ රවුම දිහාම විතරක් ඉන් පිටතට හිත පිට වෙන්න නොදී ඒ සීමාවෙම ඇහැ රඳවගෙන පඨවි කියලා අකණ්ඩව මෙනෙහි කරනවා සිත ඉන් පිටතට විසිරෙන්න නොදී. ප්‍රතිඵලය වෙන්නේ උග්ඝහ නිමිත්ත. يعني උග්ඝහ කියලා කියන්නේ මේ නිමිත්ත මේ සලකුණ උදුර ගන්න පුළුවන්. දැන් කොහෙට අර ගිහිල්ලා වාඩි වුණාම ඇස් දෙක පියාගත්තාම අර නිමිත්ත පේනවා. මේකට කියන උග්ඝා නිමිත්ත, උගුලවා ගත්ත නිමිත්ත. අර ඇහැ ඉදිරියේ තිබුණු දෙයට හා සමානවම මිරිඟුවක් තමයි. දැන් පේනවා. දැන් ඒක දිහා බලාගෙනයි දැන් කමටහන වඩන්නේ. පටවි. එහෙම බලාගෙන යනකොට ඒ නිමිත්ත ආලෝකමත් වෙලා ප්‍රභාසර වෙලා අන්නර පටිභාග නිමිති පහළ වෙනවා. ඊළඟට එහෙම බලනකොට ඒ ආලෝකය ප්‍රමාණයෙන් විශාල කරලා පුංචි කරලා එක එක ප්‍රමාණ ගමක් තරමට රටක් තරමට විශාල කරලා ඒ ආලෝකය ආපහු කලාමැදිරියක් තරමට පුංචි කරලා එහෙම වශී කරලා තමයි ඔය ධ්‍යාන ලෞකික ධ්‍යාන උපදවා ගන්න. ඉතින් අපට අර බුදුරුව දෙස වුණත් වැඩි වෙලාවක් බලාගෙන හිටියාම බුදුහාමුදුරෝ සජීවී වෙලා ජීවමාන වෙලා මහා ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති කරවන්න පුළුවන්. හරේක සාමීන් වහන්සේ නමකට මාරයා බුදුරුව මෙව්වනේ. මාරයා මෙව් බුදුරුවත් මේ තරම් ප්‍රසන්න නම් අනේ සැබෑ බුදුහාමුදුරුව මොන තරම් ද කියලා සද්ධා උපදවාගෙන ඒ පෙනෙන නිමිත්තම නාම රූප වශයෙන් විමසලා මාර්යා මෙව රූපම අරමුණු කරලා රහත් වුණා. මාර්යා පරාද කරා. එතකොට දැන් අපිට මේ නිමිත්තම ඕන නම් දැන් මේ සංඥාවක් නේද, මේ මිරිඟුවක් නේද, මේ මිරිඟුවට නේද මේ විතර්ක කළේ, විතර්ක කරලා දැනගන්නේ බුදුහාමුදුරුවෝ කියලා. දැන් බුදුහාරෝ කියලා දැනගත්ත මේ සංඥාවට විතර්ක කළානේ. ලෝකෙ කොහේ හරි තියෙන තිබුණු දෙයක් නෙවෙයි නේද කියලා ගත්තොත් අන්න අපි බාහිරයට යන්නේ ඇතුළත සංසිඳන විදර්ශනා උපුත් වෙනවා. සාමාන්‍යයෙන් බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සති කියන මේ හතරම සතර ඉරියව්වේම හැම තැනකම පුරුදු පුහුණු කරන්න පුළුවන් සම්බත්තික කර්මස්ථාන හැටියට තමයි නම් වෙන්නේ. ඉතින් අපට ඒ බුදුරුව නැතත් බුදු ගුණ නැවත නැවත ආවර්ජනය කරමින් රැඳෙන්න පුළුවන්. මේ සංඥාව පුරුදු කරගත්තාම දැන් අපි හොඳයි මෙහෙමනේ. දැන් අපි සිත්ගත් යම් යම් ප්‍රිය අරමුණු. දැන් අපි ඕවා ගැන හිත හිත මේ මහපාරේ යන්නේ නැද්ද? වාහනේ පදවගෙන යන්නේ නැද්ද? බාධාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ප්‍රිය සිත්ගත් අරමුණු ගැන සිහි කර කර යනවා වගේ මේක ප්‍රියමනාප සොඳුරු අරමුණු කරගත්තාම ඕකත් එක්ක රැඳෙන්න බැරි කමකුත් නැහැ. වෙන බාධාවක් එන්නේ නැහැ.
සම්මුරු ප්‍රධාන කරන්නේ අර බුදු පිළිමේ සිහි කරනකොට මුහුද නාසය නලල කියලා සිහි කරන අතරේ බුදු ගුණ කියන්නේ කියලා. ඒකේ හේතුව දෙයාකාර සිහියක් කියලා.
ඒකෙදී අපි එක පැත්තකින් සංඥාවත් එක්කම විතර්කයක් එනවමනේ. ඒ චෛතසික පෙළේ හැටිනේ. එතකොට අපි වෙන දෙයක් වෙන්න කලින් අපිට අවශ්‍ය දේ විතරක් විතර්කයට හුරු කළාම හරි. නැත්තම් අපි දන්නේ නැහැ මොනව මේ ඇතුලේ තියෙන කුණු ඇදිලා එයිද කියලා.
සංඥාවත් එක්කම ඒ ලක්ෂණය එනවා නිසා තමයි අපි
ඒකට විතර්කයක් කරනවා. එතකොට බාහිරයේ අතහැරගෙන අධ්‍යාත්මයට ඇවිල්ලා අධ්‍යාත්මයේ පැත්තත් මේ බඹයක් පමණ කය ඇතුළත නිකේතසාරි ඇතුළෙහි වාසයෙන් හිත එළියට ගත්ත මේ නිමිත්තට සීමා කරගත්ත මොහොතක් වෙන්න ඕන. ඒකට මම ඉදිකුවා දැන් මට මෙතන ඉඳන් අර දොරටුව අරමුණු කරන්න පුළුවන්. ඒ වගේ දැන් මේ ඉන්න තැනම ඉඳගෙන නාසය අරමුණු කරන්න පුළුවන්. එතකොට මෙහි ඉඳගෙන එහෙ බලන බවක් නේ තියෙන්නේ. එහෙම නොවෙන්න මෙහි අතෑරලම දොරටුව ළඟටම ගියොත් අන්න ඒ වගේ මෙහි ඉඳගෙන දොරටුව අරමුණු කරනවා කියන තැනට නොගොස් අමාරුයි එක ටිකක්. ඒ නිමිත්තම ජීවිතේ බවට පත් කරගන්න. එතනමයි සිතේ පැවැත්ම බවට පත් කරගැනීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒක ටිකක් කාලයක් හුරු කරලා පුරුදු කරලා හඳුනාගත යුතු වෙනවා. මොකද එතකොට ඒ නිමිත්තෙන් තොර නැහැ. හැම තිස්සෙම හැම මොහොතකම පුරුදු වුණාම එතන තමයි ජීවිතය. පැවැත්ම එතන වෙනවා. දැන් එතන ඉන්නව නම් තමයි එතනට සංවේදී. ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගන්න පුළුවන් වෙන්නේ එතන නතර වෙච්ච. අපිට හඳුර ගන්න වෙනවා දැන් එහෙම තියෙද්දිත් අපිට ආධ්‍යාත්මික කය හෝ බාහිරයේ දේවල් නැවත අරමුණු වෙනවා කියන්නේ නිමිත්ත අතෑරිලානේ. එහෙනම් අපි ඒ සලකුණු වලින් නිමිත්තෙන් විදිලා කියන දැනුම ඇතුව ආපහු වතාව නැවත නැවත නිමිත්තටම සිත යෙදවීමෙන් තමයි විරියෙන දුක්ඛ විරියෙන්ම තමයි මෙහි අත අරගන්න පුළුවන්. ඉන්නේ නැහැ ගැළවිලා එන වෙන අරමුණක් ආවා කියනකොටම අපි තේරුම් ගන්න ඕන දැන් නිමිත්තෙන් ඉන්න ඕන තැනින් ගැළවිලා පිය උරුමේ නැහැ. දැන් මාරයට ගොදුරු වෙන්න පුළුවන් අවදානම් තැනක ඉන්න කියලා. එතකොට නැවත නැවත එතනටම පුරුදු කරන්න. ඒක පහසුයි අර විදිහට බාහිරයේ තුල හුරු පුරුදු කරලා එතනින් ආධ්‍යාත්මයට අරගෙන ඉහින් හිත හොඳට හුරු කරගෙන එහෙම අරගෙන ආවනම් ටිකක් හිතේ යම් දැඩි ගතිය රළු ගතිය පාලනය වෙලානේ. වැඩි වෙහෙසක් වෙන්න වෙන්නේ නිමිති තියන්න. දැන් අපි මේ ඉන්න තරමේම මේක තියන්න ගියාම ටිකක් අමාරු වෙනවා. නමුත් අමාරුවෙන් හරි වීරිය කළොත් එයම ඒකාග්‍රතාවයේ පිණිස අපේ උත්සාහය වෙනවා. සමාධි කමටහන වේ.
අද දවසේදී ආධුනික වශයෙන් අපි මේ විදර්ශන භාවනාවට මේ සිවිසෙනකොට අපිට සති නිමිත්ත හිත තියාගන්න අමාරු වුණත් අපි සතිනි ඒක පුරු වෙන ගමන් විදර්ශනාව කරගෙන ගියාට කමක් නැද්ද?
ඒකට ප්‍රශ්නයක් නැහැ.
අර සති නිමිත්ත ඇත්ත ඇර
මොකද මේ විදර්ශනාව කියනක හරියටම කෙරෙන්නේ අර ටිකත් එක්ක. මොකද අපි ඉද බික්ක වේ බික්කු මේ ශාසනයේ මහාන මේ ශාසනයේ මෙහෙන මේ ශාසනයේ භික්ෂු මේ ශාසනයේ භික්ෂුණිය වූසු කියන මට්ටමට එන්න නම් බුදුහාමුදුරුවෝ කියපු විදිහෙම කරන්න වෙනවනේ. එහෙනම් උන්වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලයි ඊළඟටනේ අනිත් ටික පනවන්නේ. එතකොට පළමුව කළ යුතු දේ පළමුවම ඕන නිසානේ ඒක පළමුවෙන්ම පණවන්නේ. ඒ අවශ්‍යතාවය තියෙනවා. නමුත් අපි දැනට කරන්නේ විදර්ශනාවට අනුව කරන මානසිකාරයක්නේ. ඒ කියන්නේ අනුපස්සනාවක්නේ නේද? සත්‍යානුලෝමික සත්‍ය අනුව යන මානසිකාරයක්. සත්‍යානුලෝමික මානසිකාරය. ඉතින් ඒක එහෙම විමසුවට කිසි දෝෂයක් නැහැ. තියෙනවා. එහෙම විමසීම තුළම අපි බාහිරයේ පිළිබඳවනේ අතාරින්නේ. ඒ අතහැරීමම කියලා කියන්නේ අපට යම් තැනක නතර වෙන්න එයම හුරුවක් පුරුද්දක් වෙනවා. ඒ පැත්තෙන් එහෙම බලන ගමන්ම මේ පැත්තෙන් පිහිටවන්න උත්සාහ කරනවා. ඒක ඉතින් ඇට සැකිල්ලක් හැටියට තමන්ගේම කය දෙස බලන්න පුළුවන්. දෙතිස් කුණුප හැටියට තමන්ගේ කය, ඒ කියන්නේ දැන් ඒකෙන් වෙන්න ඕන මේකයි. දැන් මම මේ වාඩි වෙලා ඉන්නකොට දැන් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන දැන් අර ආත්ම සංඥාව මැවෙනවනේ. මේ හැඬ වැඩ ඇතුව මේ ඉන්නවා කියන මේ සම්පූර් අපි අර චිත්‍රයක පින්තූරයක මේ රූපවාහිනියක තිරයක දකිනවා වගේම මම ඉන්නවම කියන අදහස මට පේනවනේ. මේක තමයි පුද්ගල සංඥාව, ආත්ම සංඥාව. මේ ආත්ම සංඥාව තමයි මකන්න ඕන. එතකොට මේ ආත්ම සංඥාව මකන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම ඉන්න ඉරියව්ව මේ විදියට නොපෙනි මම ඇටසැකිල්ලක් හැටියට මේ වාඩි වෙලා ඉන්න ආකාරය ඇටසැකිල්ලක් හැටියට දක්වන. එතකොට මම අර පුරුදු ආත්ම සංඥාව මෝහයෙන් පිරුණු ඒ ආත්ම සංඥාව අතාරිනවා. ඒ වෙනුවට අට සංඥාව ගන්න. ඒක කෙලෙසෙන අරමුණක් නෙමේ. එහෙම නැත්නම් මේ සුභ වශයෙන් මම ඉන්නවමයි කියලා හැඟෙන තැන මෙන්න මේ වගේ දෙතිස් කුණප ටිකක් තියෙනවා. කෙස් ලොම් අර සුභ සංඥාව ආත්ම සංඥාව අතහැරෙන විදිහට මේ කුණප කොටස් ටික වෙන් කරලා අරමුණු කරගන්න. එතකොට දැන් මේ මම ඉන්නවමයි කියලා මෙහෙම ඉන්නවා කියලා හැඟෙන ස්වභාවය මැකිලා යම් මොහොතක මේ දෙතිස් කුණප ටිකක් වෙන් වූ දෙතිස් කුණප සමූහයක් ඇති තැනක් දැක්කොත් අන්නර ආත්ම සංඥාව සුඛ සංඥාව අතෑරලා සුභ සංඥාව අතෑරෙනවා. මානය ගෙවෙනවා. එතකොට අර විසිරෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට දැන් ඇටසැකිල්ලක් හැටියට, දෙදිස් කුණුපයක් හැටියට, මල මිනියක් හැටියට, ඉදිමිලා නිල් වෙලා කුණු වෙලා නවසිවතික, ඒ වගේ ස්වභාවයකට මේ කයපත් වෙන හැටි බලන්න පුළුවන්. දැන් ඔය සතිපට්ඨානේ කායානුපස්සනාව යටතේ නවසිවතික බලන නමයක් තියෙනවා. ධාතු වශයෙන් බලන්න තියෙනවා, දෙතිස් කුණුප වශයෙන් බලන්න තියෙනවා. ඊළඟට ඔය ටික ඔක්කොම ටික හුරු වෙනකොට අපි අන්තිමට එන්න ඕන අලෝකිතේ විලේකිතේ සම්මිංජිතේ පසාරිතේ ගතේ ඔය ටිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ බාසිතේ තුන්නේ භාවි හැම ඉරියව්වකම හැම මොහොතකම සම්පජානකාරී නුවණින් කොහොමද ඉන්නේ කියලා. එතකොට තමන්ට පුරුදු කොහොමද පුහුණු කරන්නේ? දැන් අපිට හොඳට ඇටසැකිල්ලක් වගේ දෙයක් බලලා 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 උරු කරගත්තොත් බාහිරේ ඒ ස්වභාවයේ මා සතු මගේ කයත් ඒ ආකාරයෙන් බලන ප්‍රියමනාප සුභ වශයෙන් පේන අරමුණක ඉක්මනින් ඒ සුභ සංඥාව මකා ගන්න, මෙතනක් තියෙන්නේ මෙහෙම එකක් නේ කියලා අර සුභ බව මකලා ඇටසැකිල්ලම දැర్శණය කරගන්න. ඉතින් ලොකු ලාභයක්. එතකොට කාමේ රාගේ උපදින්න පුළුවන් හැම තැනකම ඉක්මනින් සංසිඳව ගන්න පුළුවන්. අටි සංඥාව වඩලා පුරුදු කරලා තියෙනවා. එතකොට ඒක ආධ්‍යාත්මේ තමාගේ පැත්තෙන් බලනකොට ආධ්‍යාත්ම, අනුන්ගේ කයට තියලා බලනකොට බාහිරේ.
සම්මුතියේ සක්මන් භාවනාවේදී සමතේට හැරෙන්නේ අපිට විදර්ශනා පැත්තට සක්මන්
මේවායි. ඉතින් අපි විදර්ශනාව කියන්නේ මොකක්ද? මෙන්න මේ නාම රූප දෙකෙන් වෙන් වෙන පඤ්ඤප්ති මාත්‍රය වෙන් කරගෙන මේ ධර්මතාවය තේරුම් ගත්ත කෙනෙකුට හැම තැනකම හැම ඉරියව්වකම සම්පජානකාරී විය හැකියි. ඒකනේ ඔය කියන්නේ අලෝකිතේ විලෝකිතේ. එහෙ බලනකොට, මෙහෙ බලනකොට, ඉස්සරහට යනකොට, පස්සට එනකොට, අතපය දිගාරිනකොට, අකුලවනකොට, පාත්‍රා සිවුරු පිඟම් කෝප වලම් පිඟම් පරිහරණය කරනකොට, මල මුත්‍රා කරනකොට, යනකොට, එනකොට, ඉන්නකොට, නිදියනකොට, ගතේටි තේනිසින්නේ සුත්තේ ජාගරතේ නිදිවරණකොට, භාසිතේ කතා කරනකොට, තුන්හි භාවයේ නිහඬව ඉන්නකොට, ගතේට තෙන්නේ තෙන්නේ සුත්තේ ජාගරති භාසිත තුන්හි භාවයේ සම්පජානකාරය. ඒ අර අවබෝධය ලැබුවොත් මේ හැම තැනකම නෝනේ ඉන්න පුළුවන්. එතකොට මට හැම දිස්සෙම කොතනින් හෝ සංඥාවක් එනකොට මම දන්නවා නම් ඒක එහෙ නෙමෙයි මෙහෙ කියලා. මං සම්පජානකාරයනේ. මෙහෙම සීකලා මෙහෙම දැනගන්නවා කියන තැන හිටියොත් මං සම්පජානකාරයනේ. මෙහෙ සීකලා මෙහෙ දැනගෙන අරහේ තියෙන දේ දැනගත්ත ගියොත් අසම්පජානනේ. අනුවන කමට වෙట్లాනේ. එතකොට මට හැමතිස්සෙම බොහොම සරල පහසු කර්මස්ථානයක් තමයි මට අන්තිමට එන්නේ. ඒක තමයි මං ඊයේ කිව්වේ යොනසෝච මනස කරන්තෝ පාමොජ්ජං ජායති පමුදිතස් පීති ජායති පීති මනස්ස පස් පීති මනස්ස පස් සම්වති පස්සද්ද කායෝ සුඛං වේදේ සුඛිනෝ චිත්තං සමාධියේ සමාධී සමාහිතෝ වික්ඛු යථාභූතං පජානාති යථාභූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දං විරාජ්‍යති විරාගා විමුච්ඡ විමුත්තම් විමුත්තමිති ඥානං වති. ප්‍රමෝදයෙන් ඉහළ ඔක්කොම ඒවා ඉබේම හම්බ වෙන ඒවා. යොනිසෝ මනසිකාරය විතරයි කරන්න තියෙන්නේ. එතකොට අපි මේ ටික අමාරුවෙන් අමාරුවෙන් මේ ටික හොයලා 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 විමසලා හඳුනා ගත්තාම ඊළඟට මට එන්නේ බොහොම සරල කමටහනක්. මහා බර එකක් නෙමෙයි. මෙහි සංඥාව එනකොටම මේ සංඥාවට විතර්ක කරලා මෙහෙම දැනගත්ත නේද? එහි එකක් දැනගත්ත නෙවෙයි නේද? මෙහි දැනගෙන එහි කියලා හිතන බවම මෝඩ නේද? දැන් ඔච්චරයි අන්තිමට එන්නේ. එක තැනකින් අඳුර ගන්නවා. අඳුර ගන්න. එතකොට හරීම පහසුයි. මේ වෙහෙස කරන්නේ. ඒකට එන්න ඉතින් ටික දවසක් මහන්සියෙන් ඒ ටික කරන්න ඕන. නන්දිය කියන්නේ කැමති. දැන් මම මෙහි සංඥාවට විතර්ක කරලා දැනගන්නවා. දැනගත්ත දේ අරහෙ තියනවා කියලා එනකොටම තියෙන දේ බලන්න ඕන වෙනවනේ. තියෙන දේත් එක්ක කතා කරන්න. තියෙන දේ ගඳ සුවඳ රස පහස බලන්න ඕන වෙනවා කියන්නේම නන්දි. කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් අපි කතා කරන්නේ මහා ගැඹුරු දෙයක්. ඒකේ අඩුව තමයි මේ අපි කාටත් තියෙන්නේ. අපි හිතුවොත් ക്ഷേම භූමිය, ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුකින් නිදහස් වෙච්ච ക്ഷേම භූමිය තියෙන ගඟෙන් එගොඩ කියලා. ගඟෙන් එගොඩ, ගඟෙන් එගොඩ තියෙන ക്ഷേම භූමියට යන්න නම් ගඟට බැහැලා පීනන්න එපා, එතර වෙන්න එපා. දැන් ගඟට බහින්න ඕන, බැහැලලා පීනන්න ඕන. පීනලයි එතර වෙන්න ඕන. වෙන යන ක්‍රමයක් නැහැ නේ. ඔරුවකින් බෝට්ටුවකින් හරි කමන්නේ, එගොඩට යන්න ඕන. එතකොට ගඟට බහිනවා කියන එක පීනන්න හරි ඔරුවකට ගොඩ වෙන්න හරි බෝට්ටුවකට නැවකට ගොඩ වෙන්න හරි ගඟ තොටුපළ මෙගොඩ තොටුපළට යන්න එපා. එගොඩ ඉවුරට යන්න දැන් මෙගොඩ ඉවුරේ ඉන්න එපා. දැන් මෙගොඩ ඉවුරේ ඉන්න කෙනෙකුටනේ ගඟට බැසීම කියන කාරණාව සුදුසු වෙන්නේ. මෙගොඩ ඉවුරට ආපු නැති කෙනෙක් එයාට ගඟට බහිනවා කියන කතාව හෝ පීනනවා කියන කතාව හෝ ඉගොඩ වෙනවා කියන කතාව සේම භූමියට යනවා කියන එක සාධාරණ නැහැ. මොකද එයා මෙගොඩ ඉවුරටවත් ඇවිල්ලා නැහැ. දැන් අපිත් තියෙන්නේ අපි තාම මෙගොඩ ඉවුරට ඇවිල්ලා නැහැ. මෙගොඩ ඉවුරට එන්න ඕන අපි. මෙගොඩ ඉවුරට ආවා කියන්නේ කොම සුදුසුකම් ටික සම්පූර්ණ. දැන් අපි හිතමුකෝ, දැන් මම දැන් ගඟ ළඟට ආවා. ගඟ ළඟට එනකොට දැන් මන ළඟ තියෙනවා බෑග්, හෑන්ඩ් බෑග් එකක් තියෙනවා, උරලෝසු තියෙනවා, සපත්තු දාලා, ටයි දාලා, කෝට් දාලා, කලිසම් ඇඳලා, තොප්පි දාලා, මාල දාලා, මහා දැන් තවත් අතිරේක ගමන් මල්ලකුත් තියෙන, දැන් ඔක්කොම තියෙනවා. දැන් මම මේකට බැහැලා පීනන්න නම් මේ ඔක්කොම අරගෙන ටයි කෝට් සාරි මේවා දාගෙන මුදු මාල දාගෙන සෙරප්පු සපත්තු දාගෙන අර බෑග් ටිකත් අරගෙන ගඟට බැස්සො මොකක් වෙයිද? ගිලිනවා. එහෙනම් දැන් මම චාගෝ මෙතනට එනකොට මේ ඔක්කොම දේ ජීවිතය පිළිබඳව පවා කාය ජීවිත දෙක පිළිබඳව පවා අපේක්ෂා තැහැරලා මේකට බැස ගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ගඟට බහින්න නම් මේවත් අරගෙන යන්න බෑනේ. ඒවා ගලවලා තියලා දැන් ගඟට වැහැලා පීනන්න සුදුසු ප්‍රමාණයක ඇඳුමකින් විතරක් සැහැල්ලු ඇඳුමකින් සැරසිලයි, අනිත් ඔක්කොම අත හැරලයි ගඟට බහින්නේ. එතකොට ඒ වගේ අපිත් මේ වැඩේට ඔක්කොම අතහැරලා වුණත් සූදානම් කියන තැනට එන්න ඕන. අපි තාම නැහනේ. තාම අපි අල්ලපු දේවලුත් තියෙනවානේ, අතාරින්න බැරි දේවලුත් තියෙනවානේ. එහෙම තියෙනවා කියලා කියන්නේ අපි තාම ගඟට බහින්න හදන්නේ, අර බහින්න හදනවා. හැබැයි අර පොට්ටනි ටිකත් ඔක්කොම අරගෙන. එහෙම නැත්තම් කියනවා නේ මේ ටික දාලා කොහොමද යන්නේ? දැන් ගඟ ළඟ බලාගෙන ඉන්නවා, මේ ටික අතහැරලා දාලා යන්න බෑනේ ඉතින්. මේ ටික අතාරගන්න බැරි කම තියෙනවා. ඒ දැන් ඒ අඩුව කියලා කියන්නේ අන්න දාන සීල භාවනා. දාන කියලා කියන්නේ පරිත්‍යාගයනේ. ඕන දෙයක් හැර දැමීමේ හැකියාව තියෙනවා. අවසානයට ඇවිල්ලා තියෙනවා මේ පුරුද්දනේ. කය ජීවිතය පිළිබඳව වුණත් අතහරින්න පුළුවන් වෙනවා. පරිත්‍යාගය, සාගෝ, පටිනි සග්ගෝ, මුත්‍ති අනාලයෝ, එල්මක් නැයකට. ඊළඟට සීලයෙන් හොඳට පසුතැවීම නැහැ, උකුස් නැහැ, කලකිරීම නැහැ, හිත ප්‍රමෝදවත්. සමත භාවනාවෙන් ලද පරිචය තමයි සිත අරමුණේ වහා පිහිටනවා. විදර්ශනා භාවනාවේ ආනිසංසය තමයි අරමුණේ ගැඹුරට විමසන්නට
පුළුවන්.
ගැලපෙන ඔය කොයි එකටත් ගැලපෙන තැන් තමයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙහෙමයි. දැන් අපි ගඟට බැහැලා පීනනවා කියනකොට පීනලනේ අපිට ඒ කොටට යන්නේ. දැන් අපි ගඟට බැහැලා පීනන්න පටන් ගත්ත තැනම වෙන්නේ මොකද්ද? මේ ගොඩ ඉවුර අතෑරෙනවා. ඒ ගොඩ ඉවුරට ලං වෙනවනේ නේද? දැන් සේම භූමියට නොගියට තාම මේ ගොඩ ඉවුර අතහැරේ දුරස් වෙනවද? සේම භූමියේ තියෙන පැත්තටයි ලං වෙන්නේ. එතකොට අපි යම් යම් ප්‍රමාණයක, ඒකෙන් අපි අදහස් කරන්නේ මේ ලෝකයේ හැමෝම සියලු දේවල් අතහැරලම මේක එන්න ඕන කියලා. අතහැරීම කිව්වහම මේ අතේ තියෙන දේවල් විසි කරලා දාන එකමනේ. මේවට තියෙන මේව පිළිබඳව ඇති කරගත්ත අවබෝධය. දැන් මව්පිය හැටියට දරුවෝ ගැන මාසිනේ හසින් බැඳිලා ඉන්නවනේ, අපේ දරුවෝ කොහොමද අපි දාලා යන්නේ, ඉතින් ඔය මේ අපිත් එක්කම ඉන්න එපා කියලා. නමුත් දෙමව්පියෝ දන්නවනම් දරුවෝ කියන්නේත් තිරණ ධර්මයක්, ලෙඩ වෙන ධර්මයක්, මැරෙන ධර්මයක්, ක්ෂය වෙන ධර්මයක්, වෙනස් වෙන ධර්මයක්. එතකොට ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, කය ධර්මයක්, වය ධර්මයක්. ඒ කියන්නේ මම දුව කිව්වට, පුතා කිව්වට ඒක ඒකාන්තයෙන් දිරණ එකක්නේ, ඒකාන්තයෙන් ලෙඩ වෙන එකක්නේ, ඒකාන්තයෙන් මියෙන දෙයක්, ඒකාන්තයෙන් සේවන වෙනස් වෙන දෙයක්. මට ඒවා වෙනස් කරන්න බෑනේ. මම මගේ දුව මගේ පුතා කියලා ගත්තා කියලා ඒ දිරණ ලෙඩ වෙන මැරෙන සේවන වෙනස් වෙන ඒවා මට වෙනස් කරන්න බෑ. හැබැයි මගේ ප්‍රාර්ථනාවත් වෙනවා අනේ එහෙම නොවේවා, මට දුක එන්නෙම දිරණ ලෙඩ වෙන මැරෙන නිසා නෙමෙයි, දිරණ ලෙඩ වෙන මැරෙනේවා එසේ නොවේවා කියන මෝඩ ප්‍රාර්ථනාවෙන්මයි. ඒ මගේ කැමැත්ත ඉටු නොවුණු තැනමයි යම් පිච්චං නලබති තම්පත, බලාපොරොත්තු ඉටු නොවුණු තැනමයි දුකේ. එතකොට මම දැනගෙන හිටියොත් දරුවෝ දෙමව්පියෝ ගැන, දෙමව්පියෝ දරුවෝ ගැන, නෑයෝ නෑයෝ ගැන, මහත්ය නෝන ගැන නෝන මහත්තයා ගැන දැනගෙන හිටියොත් මේවා මගේ මගේ කියලා අපි ගත්තට අපට වෙනස් කරන්න බැරි ධර්මතා පහකින් යුක්තයි මේ සියල්ල. ඒකාන්තයෙන් දිරණ ධර්මයක් මේ, දිරණදී දිරණවාමයි, ඒකාන්තයෙන් ලෙඩ වෙන දෙයක් ලෙඩ වෙන දේ ලෙඩ වෙනවාමයි, ඒකාන්තයෙන් මියෙන ධර්මයක් මේ මියෙන දේ මියෙනවාමයි, ඒකාන්තයෙන් සේවෙන වෙනස් වෙන දේවල් ඒකාන්තයෙන් සේවෙන වෙනස් වෙන දේවල්. එනිසා මම ජරා ධම්මං මා ජීරති අනේ දිරණ දේ නොදිරාවා කියලා ප්‍රාර්ථනා කළාට, ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති ලෙඩ වෙන දේ ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට, මරණ ධම්මං මා මියේති මරණ දේ නොමරේවා කියලා ප්‍රාර්ථනා කළාට, කය ධම්මං මා කීයති නසන ධම්මං මා වෙනස්සති මේවක් සේවෙන්න එපා වෙනස්සන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට, ඔය ප්‍රාර්ථනාව කවදාවත් ඉටු වෙන එකක් නොවේමයි, ප්‍රාර්ථනාව ඉටු නොවන නිසාමයි දුකෙන්නේ. ඒ නිසා මම වෙන්නේ නැති ප්‍රාර්ථනාවක් කරනවට වඩා කොච්චර හොඳයිද? දිරණ දේ දිරයි, ලෙඩ වෙන දේ ලෙඩවේ, මියෙන දේ මියේ, සේවෙන වෙනස් වෙන දේ වෙනස් වේ. ඒ බඳු ධර්මතාවය මට වෙනස් කරන්න බෑ. ඒ තුල මට යම් යුතුකමක් වගකීමක් ඇතු, මම ඒ දේ විතරක් කරනවා කියන තැන මට එතකොට මේ ලෝකේ තියෙන යුතුකමක් හා වගකීමක් කියන ටික විතරයි. ලෝකේ වෙනස් කරන්න මට බෑ. ඒ නුවණ තියාගෙන යුතුකම හා වගකීම කියන සීමාවෙ හිටියහම මම ලෝකේ කාටවත් බැඳිලා නෑ. ලෝකෙ මගෙන් අතහැරිලා, ලෝකෙට මම බැඳිලාත් නෑ, මට ලෝකෙ බැඳිලාත් නෑ. එතකොට මම ලෝකය දන්නවා මෙන්න මෙහෙම ලොජ්ජති පලොජ්ජති, බෙන්දෙන වෙනස් වෙන දෙයමයි ලෝකේ. ඒක මට වෙනස් කරන්න බෑ. ඒ ලෝකේ හැටි ඒ ධර්මතාවය තේරුම් ගත්තාම අපි බෙන්දිලා නෑ, අපි නිදහස්. එතකොට අපට මේ ඊතර වෙන්න යන්න පුළුවන්. දැන් ඒවා මගේ කරගෙන මේවා වෙනස් වෙන්න බෑ, ඒවා දිරන්න බෑ, ඒවා ලෙඩ වෙන්න බෑ, මැරෙන්න බෑ. මට ඕන විදිහටම පවතින්න ඕන කියලා පවත්වන්න යාම තමයි. මොකද පවත්වන්න ගිය තැන එහෙම ඒවා පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ නෑනේ. එතකොට ඒ උත්සාහය ව්‍යර්ථ වෙන තැන අනේ මගේ බලාපොරොත්තු බිඳ වැටුණානේ, මං හිතාගෙන හිටියේ නෑනේ මෙහෙම, අන්න අඩන්නේ වැළපෙන්නේ ඒක නිසා. ඉතින් අපි අතහරිනවා කියලා කියනකොට තියෙනවා විසි කරලා දාන එක නෙමෙයි. ඔහෙ තියෙනවා, ඔහෙ තියෙයි. තියෙන ඒවා පිළිබඳව නුවණක් ඇති කර ගන්නවා. මේවා මේ බඳු ධර්මතාවයන්ගෙන් යුක්තයි කියන එක. මෙහි දුවලා පුතාලා අම්මලා තාත්තලා ඉන්නවා කියලා කිව්වට ඇහැට නම් මෙච්චරමයි හම්බ වෙන්නේ. දුවේ පුතෙක් හම්බ වෙන්නේ නැහැ. කනට මෙච්චරයි, නාසයට මෙච්චරයි, දිවට මෙච්චරයි, කයට මෙච්චරයි, දුවේ පුතෙක් හම්බ වෙලා නැහැ ওই පැත්තේ. අනිත් පැත්තෙන් වේදනා සංඥා හම්බ වෙලා තියෙනවා, දුල පුතාලා හම්බ වෙලා නැහැ. එහෙනම් දුවල පුතාලා කියලා මේ පඤ්ඤාප්තියක් සම්මත සම්මුතියක් විතරයි. මෙහි බිත්තියක් තියෙනවා කිව්වා වගේමයි, වෙනසක් නැහැ. ඈ පඹේක් ඇති තැනක මිනිහෙක් ඉන්නවා කියලා බලාගෙන ඉන්නවා වගේ. මිනිහයාගේ ලස්සනාව ලස්සන ගුණාගුණ ගැන කතා කරනවා. හැබැයි ඉන්නේ පඹේ. ඉතින් ඔය නුවණ තිබුණාම අපි මේ ලෝකෙට බැඳිලා නැහැ. ඒ අර මෙතර ඉවුරට යනවා කියලා කියන්නේ අර කම්මස්සගතා සම්මාදිට්ඨිය පුරුදු කරනවා වඩනවා කියලා කියන්නේ ඔන්න ඔය මට්ටමට මනස හදා ගන්නවා. ඒ මට්ටමට දැන් කය සුදුසුයි. කය කර්මන්නේයි. දැන් ඕන තැනක ඕන ඉරියව්වක මෙතන නම් බෑ, සීතල වැඩි, හුළඟ නෑ, රස්නේ වැඩි, මේක මහා රළු පොළවක්, මැස්සෝ ඉන්නව, මදුරුවෝ ඉන්නව, මෙතන නම් බෑ. එහෙම එකක් නෑ. වෙලඹුනේ කොතනද? ඕන තැනක කය පිහිටුවා ගන්න තරමට පුරුව කය අවනත කරගෙන, හිත අවනත කරගෙන, ලෝකෙට තියෙන බැඳීම් අවම කරගෙන, මෙන්න මේ ටික ඔය කම්මසගත සම්මාදිටියෙන් තමයි හදලා තියෙන්නේ. මෙහෙමයි එදා බුදුහාමුදුරුවන්ට විතරක්ම විෂය වුණේ කෙනා කෙනාගේ ආසය අනුසය හඳුනාගෙන ඊට සුදුසු කර්මස්ථාන දීම. දැන් මහරහතන් වහන්සේ නමක් වෙච්ච චුල්ලපන්තක හාමුදුරුවා මහපන්තක හාමුදුරුවන්ටවත් එදා හිටි ස්වාමීන් වහන්සේලාට චුල්ලපන්තක හාමුදුරුවන්ගේ අවශ්‍ය සුදුසු කමටහන දෙන්න බැරි වුණානේ. සරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක්නේ සරණකාර හාමුදුරු. උන්වහන්සේ දුන්නේ අසුභ කර්මස්ථානයනේ. බුදුහාරු වැළව වැරදි මෙයාට දීලා දෙන කර්මස්ථාන. මෙයා කල් සංසාරේ බොහෝ කාලයක් රත්තරණෙන් ලස්සනට වැඩ කරපු කෙනෙක්. සුභදේ ලස්සන දේම ඇසුරු කරලා පුරුදු කෙනෙක්. එයාට අසුභය එච්චර හුරු නෑ. ඒ නිසා බුදුහාමුදුරු වෙනම කර්මස්ථානයක් දුන්නා. මලක් මවලා දුන්නා. එතකොට දැන් ඒ හැකියාව සුදුසු කමටහනම දීමේ හැකියාව බුදුවරුන්ටමයි විශේෂ වෙන්නේ. සරියුත් හාමුදුරුවන්ටවත් ඒ එපමණකට විශේෂ නොවූ බව පේනවනේ. එතකොට අද කාලේ අපිට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. තව කෙනෙකුගෙන් අපට සුදුසු කමටහන ලැබීම පිළිබඳ. හැබැයි මම මා ගැන දන්නවනේ. තමන් තමන් වාදනය කරන්න, තමන් තමන් වාදනය කරලා හඳුනගන්න මගේ ඇහැ කන නාසය දිවකය ආදී මේ බාහිර අරමුණු ලැබෙන තැන වැඩි වාර ගණනක් වැඩි වෙලාවක් මගේ හිතේ උපදින්නේ රාගයද සරාගී වෙන බවද හිතේ තියෙන ඇත්ත, මේ ලැබෙන අරමුණු එක්ක මගේ හිතේ ගැටෙන බවද තියෙන්නේ, නුරුස්නා බවක් දෙන්නේ. එතකොට මෙන්න මේ අනුසාරයෙන් මගේ හිත රාගද ද්වේෂද කියලා ප්‍රධාන කොට හඳුනගන්න අපිට පුළුවන්. ওই දෙකනේ ප්‍රධාන බාධකේ නිවරණ දෙකක් වෙනවනේ කාමච්ඡන්ද ව්‍යාපාද හැටියට. එතකොට දැන් අපිට සමහර වෙලාවට ඔන්න ඔය ගති වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. දැන් මට දැනෙනවා නම් මගේ සිත බහුල කොට සරාගී වෙන බවක් තියෙනවා. එහෙමනම් දැන් මම දන්නු මගේ චරිතය. එහෙනම් මට ඕන අසුබ කර්මස්ථානෙ වැඩිපුර භාවිතා කරන්න ඕන අසුබ කර්මස්ථානෙ. දැන් මගේ හිත වැඩිපුර ගැටෙන බව තියෙනවා. එහෙනම් දැන් මට මෛත්‍රී කර්මස්ථානෙ මූල කර්මස්ථානයක් හැටියට පුරුදු කරන්න. මගේ හිත නිතරම විසිරෙන බවක් තියෙනවා. එහෙමනම් ආනාපාන සතිය ආදී සිත එකඟ කරන යම් යම් ඒ කියන්නේ අර එක අරමුණක තියන නෙමෙයි, අර හිත විසුරුවලා විවිධ දේට හිත යොමු කරලා අපි දැන් අර කොටසින් කොටස වෙන්වෙන් කර කර බලන ක්‍රමයක් කතා කළේ. ඒ වගේ විතරක බහුල කෙනෙකුට පුළුවන්කම තියෙනවා. එහෙනම් මම දැන් හිත එක තැනක රඳවාන නෙමෙයි, එක් සීමාවක දැන් අර බුදු පිළිමේ දිහා බලාගෙන උඩට පහළට සිත දිවෙව්වා වගේ හේ හිතේ දුර්වලතාවය හඳුනගෙන දැන් ඒකට එහෙනම් පිළියම් මෙන්න මෙහෙම එකක් වෙන්න ඕන කියලා තමන් තමන්ව හඳුනගෙන ඊට ගැළපෙන සුදුසු කර්මස්ථානය බහුලව වඩන්න ඕන. ඊළඟට තමයි අපිට පොදුවේ ගත්තාම අපි වරක රාගී වෙනවා, වරක ද්වේෂී වෙනවා, වරක විතර්ක වෙනවා, වරක ශ්‍රද්ධා වෙන්න පුළුවන්, වරක බුද්ධිමත් වෙන්න පුළුවන්. එක එක සැරේට එක එක විදිහට වෙනස් වෙන චරිත ලක්ෂණ තියෙනවා. ඒ නිසා අපිට පොදුවේ ඔය හැම කර්මස්ථානයක්ම යම් ප්‍රමාණයකට ඒ ඒ අවස්ථාවට ගැළපෙනසේ ඒ ඒ උදුරෙන් ගැලවී යන්නට හැකිසේ හැම කර්මස්ථානයක්ම වඩලා පුරුදු කරලා තියෙන එක වටිනවා. කමටහන්හි කුසල වෙන්න කියනවා, දක්ෂ වෙන්න කියනවා. අසුභයත් වඩලා තියෙනවා, මෛත්‍රියත් වඩලා තියෙනවා, ආනාපාන සතියත් වඩලා තියෙනවා, බුදුගුණ මෛත්‍රී අසුභ වරණ සති මේ කොයි ඒවා වඩලා තියෙන්නේ කොහොමද? හොඳයි එහෙනම් දැන් අපි අදට නිමා කරමු. හවස අපව අපි අවශ්‍ය දෙයක් කතා කරමු. මේ ටික මේ ප්‍රමාණයකින් තේරුම් අරගෙන ඒ අනුව භාවිතා කරන්න, ඒ සඳහා වුවදුරු බාධක දුරු වී අතුරු ආන්තරා මග ඇරී මේ මග වඩන්නට, මේ මග පුරන්නට සියලු දෙනාට සියලු ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා. දෙවියන් සහිත ලෝකයාට හැම සැපතක් ශාන්තියක් යහපතක් වේවා. සුවපත් වේවා.